I wish to announce to the Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Industrial Dispute Special Provisions, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. The Supreme Court makes the following determination in terms of the relevant position stipulated in the Constitution. Number one, the Court has held that the clause 2(1) read with Schedule 1 of the bill is inconsistent with Article 43(1) of the Constitution and may only be passed by the special majority required by the Article 84(2) of the Constitution. The Honorable Attorney General has informed that the item 49 will be removed from the Schedule 1 of the bill by way of a committee stage amendment, and Schedule 1 is so amended will not be inconsistent with the Constitution. Number two, the Court has further held that clause 2(1) of the bill is inconsistent with Article 3, 4C, 11H, 1B and 111H and M of the Constitution and may only be passed by the special majority required by the Article 84(2) and approved by the people at a referendum by virtue of a power of Article 83 of the Constitution. The Honorable Attorney General has informed that the deeming provisions will be removed from clause 2 of the bill by way of a committee stage amendment. Clause 2(1) is so amended will not be inconsistent with the Constitution. Number 3, the Court has also determined that moving the amendments that have been specifically stated in the determination of the Supreme Court in respect of clause 2, clause 3, schedule 1 and long title of the bill will make the bill consistent with the Constitution. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. Thank you. නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 විධිවිධාන සහ 20/22 ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජොන්ස්ටන් ෆෙනඩ් මැතිතුමා, ගරු රෝහිත අබේගුණවදන මැතිතුමා. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ටවර් හෝල් රංගහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2020 අගෝස්තු 5 වෙනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සහ වැවිලි කර්මාන්තමැතිතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු මහාමාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
2021 අංක 30 දරණ විසර්ජන පනතේ 6-1 වගන්ති යටතේ 2022-2024 සිට 2022-2030 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ව්‍යාශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත්
කරමි. අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන මුදල් අමාත්‍ය ගරු අලි සබ්‍රි මැතිතුමා.
ගරු කථානායකතුමනි, එම සභාවේ සිටින සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මා මේ රටේ දැන් තියෙන වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් මේ සභාවට කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නවත් කවුද මේකට වැඩියෙන් වග කියන්න ඕන කියන එකවත් නෙවෙයි. වර්තමාන ආර්ථික තත්ත්වයත් එය එයින් රට නිදිය හැකි ක්‍රියාමාර්ගත් ඒ සඳහා අපිට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියන එක පිළිබඳවත් සලකා බලන්නට. අරු කතානායකතුමනි, I have also made arrangement that my today's the summary of my speech in all three languages together with the fiscal report and the progress made in IMF to be circulated among all members of the parliament. I think that would be here in about half an hour's time. In the meantime, Garu Kathanayakathumani, mama ithana aakarayata Lankawa nidahasen pasuwa muhuna dena බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිනවා. මම දන්නේ නැහැ මේ සභාවේ සිටින සියලු දෙනාට සහ එළියේ ඉන්න අය අපිට මේකේ බරපතලකම සහ දිගපළල පිළිබඳව හරි අවබෝධයක් තියෙනවාද කියන එක. මක් නිසාද යත් ගරු කතානායකතුමනි, අපි නිසි ක්‍රියාමාර්ග නොගත හොත් අපි අද කතා කරන්නේ ගෑස් හිඟයක් පිළිබඳව, අපි අද කතා කරන්නේ බෙහෙත් හිඟයක් පිළිබඳව, අපි අද කතා කරන්නේ විදුලි බලය පැය 3-4 කැපීම පිළිබඳව. මේක නිසි පරිදි කළමනාකරණය කර නොගත්තොත් මේක සම්පූර්ණයෙන්ම නැතිවන භයානක උවදුරක අපි ආසන්නයේ සිටින්. එකිනෙකා මේ පිළිබඳව විවිධ අයට ඇඟිල්ල දික් කරගෙන සිටිනවා. කරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී අපි එකක් දැනගන්නට ඕන, අපිට මේ උවදුරෙන් මිදීම සඳහා ජාතික වගකීමක් තිබෙනවා. පක්ෂවලට පාටවලට බෙදිලා සටන් කරනවට වැඩිය මේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙන තැන යම් ප්‍රමාණයකින් හෝ අවප්‍රමාණය කරලා යලි ප්‍රකෘති කර ගැනීම සඳහා අවසාන ප්‍රධාන වශයෙන් කියනවා නම් මේ ආර්ථිකයේ මේ අර්බුදය දකුණු කොරියාව වගේ, එහෙම නැත්නම් ඉන්දියාව වගේ 1990 වර්ෂයේ 91 වර්ෂයේ ආශිර්වාදයක් කරගන්නවද, එහෙම නැත්නම් වැරදි මගකට යොමු කරලා වෙනිසුවිලාව වගේ, එහෙම නැත්නම් ලෙබනනයේ වගේ මීට වඩා බරපතල තැනකටද යන ගෙන යනවද කියන සම්පූර්ණ ප්‍රශ්නය අපි ඉදිරියේ අද තිබෙනවා. මුලින්ම මම ඔබතුමාගේ අවසරය ඇතුව පෙන්නල දෙන්නට ඕන ලංකාවේ වර්තමාන 2021 වර්ෂයේ අපිට ලැබුණු සම්පූර්ණ ආදායම පිළිබඳ. 2021 වර්ෂයේ මුළු රජයේ සම්මස්ත ආදායම වුණේ ට්‍රිලියන 1 බිලියන 464ක්. ඒ කියන්නේ බිලියන 1500ක් පමණ සම්මස්ත ආදායම ග්‍රාන්ට් හැටියට සහ රජයේ ටැක්ස් හැටියට. වියදම ගරු කතානායකතුමනි බිලියන 3522ක්. ඒ කියන්නේ අපි ආදායම වගේ දෙකහමාර ගුණයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වියදමින් බිලියන 2.2 බිලියන 2748ක්. ඒ කියන්නේ දෙගුණයක් පමණ පුනරාවර්තන වියදම් සඳහා විතරක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අරුණම ගිය අවුරුද්දේ තිබුණු කරුණු අනුව තව ට්‍රිලියනයක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තිබුණා. ඉන්ටරෙස්ට් හැටියට යනුව එක සරලව ගන්නවා නම් අපේ ගෙදර ආදායම ලක්ෂයක් නම් මාසිකව 2,40,000ක් වියදම් කරලා තියෙනවා. මේක අතිවිශාලයි. මේකේ බරපතලකම තේරෙන්නට ඕන. මේකෙන් මිදෙන්නේ කොහොමද කියලා බලන්නට ඕන. මේක අවුරුද්දක් දෙකක් කරපු එකක් නෙවෙයි, කාලයක් තිස්සේ කරපු එකක අවසාන ප්‍රතිඵලය. ඉතාමත්ම වැදගත් එක තේරුම් ගන්න. ඒ හින්දා මේ බදු ප්‍රතිපත්තියට තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්ද කියන ශාල අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා. ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී සභාගත කරනවා 1959 වර්ෂයෙන් ඉඳලා 2021 වර්ෂය සඳහා බදු ආදායම ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට සීඝ්‍ර ලෙස පල්ලයට ගිහිල්ලා තියෙන ආකාරය 1981 82 83 වෙනකොට දළ ජාතික නිෂ්පාදනයෙන් 25%ක් මේ රටේ බදු ආදායම හැටියට තිබුණා 24-23 ඒක කාලයක් තිස්සේ මේ සියලු ආණ්ඩු අතරේ පල්ලයට ගිහිල්ලා 17ට ගිහිල්ලා 14ට ගිහිල්ලා 13ට ගිහිල්ලා 11ට ගිහිල්ලා අද වෙනකොට 8.7% ප්‍රමාණයකට කඩා වැටලා තියෙනවා කිසිම ආර්ථිකයකට වෙනම සෞදි අරාබියාව වැනි තෙල් නැත්තම් අවම වශයෙන් 14-15% බදු ආදායමක් සමස්ත GDP එකෙන් නැත්තම් රටකට පවතින්නට බෑ ඒක මොන ආණ්ඩුවාවත් මොන පක්ෂයාවත් හඳුනාගත යුතු සත්‍යයක් මම හිතනවා අපේ විපක්ෂයේ ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන හැකියාවක් තියෙන අය මත් එක එකඟ වෙනවා ඇති දැන් අපිට දැන් තියෙන්නේ 8.16% පමණ ආදායමක් දැන් මේ එය මම සභාගත කරනවා ගරු කතානායකතුමනි දැන් මේ පුනරාවර්තන ආදායම් දිහා බැලුවොත් පඩියට විතරක් 2000 පඩිවලට විතරක් 2021 වර්ෂයේදී බිලියන 845ක් වියදම් කරලා තියෙනවා පඩිවලට විතරක් ඒ අරුණාම පෙන්ෂන් ටික ආබාධිත සෙබළුන්ට ගෙවන එක නිදහස් මෙඩිසින් ටික ෆර්ටිලයිසර් සබ්සිඩි එක සමෘද්ධි ස්කූල් යුනිෆෝම් ස්කූල් ටෙක්ස් බුක්ස් නියුට්‍රිෂන් ප්‍රෝග්‍රම් කියන ඒවලට විතරක් තව බිලියන 595ක් 2021 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා ඒ කියන්නේ පඩි ඒ සහනාධාරවලට විතරක් මදි අපි උපයාගත් ආදායම ඒක බලනකොට අපිට මෙච්චර කල් ඉදහස් ශ්‍රී ලංකාවේ 1952 ඉඳලා ණය ආරං තියෙනවා ඒ ණයවලට ගිය අවුරුද්දේ විතරක් ගෙවලා තියෙන පොලිය ආරම් බැලුවම අති විශාල ප්‍රමාණයක් අපි පොලිය හැටියට ගෙවලා තියෙනවා බිලියන 1048ක් ඒක තමයි මේ සත්‍ය తත්වය ඒ අරුණම අපි මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි විදේශ ණයවල తත්වය පිළිබඳ විදේශ ණයවල తත්වය පිළිබඳව දැන් මේ රේඛාවේ පෙන්වන ආකාරයට අපේ බදු ආදායම ක්‍රමක්‍රමයෙන් 24 සිට 8.6 දක්වා අඩු වෙලා තියෙනවා. ඒක මම හැන්සාඩ් ගත කරනවා. මේක දැනගන්නට ඕන. විදේශ ණයගත් එක 1954 තමයි පළවෙනි වතාවට අපි විදේශ ණය අරගෙන තියෙන්නේ. එතකොට aran තියෙන්නේ මිලියන 6යි. ඒක 2019 වර්ෂයේදී තමයි අවසාන වශයෙන් aran තියෙන්නේ. මේ ළඟදි ගත්තට ඇරුණාම බිලියන 542යි. 2020 වර්ෂයේදී සමස්ත ණය ගැනීම ඍණාගයක්. ඒ කියන්නේ අපි වැඩියෙන් ගෙවලා තියෙන්නේ. aran නැහැ. ගන්න අපිට හැකියාවක් නැහැ. ඒ වෙනකොට අපි ණය සාක්ෂරතාවය නැති වෙලා ගිහලා තියෙනවා. 2021 වර්ෂයේදී බිලියන 13ක් අපි ගෙවලා තියෙනවා. ඒ අනුව මම ඉදිරිපත් කරනවා මෙම ණය වාර්තාව අනුව සභාගත කරනවා මේ ඔක්කොම එකතු වෙලා තමයි අද මේ බිලියන 51ක ණය ප්‍රමාණය අපිට හැදිලා තියෙන්නේ. ඒකෙන් අපි ගරු කතානායකතුමනි පසුගිය කාලය තුලදී ගෙවන ලද මුදල් අපි පෙන්වලා තියෙනවා 2015 වර්ෂයේදී බිලියන 2ක් පමණත් 2016 වර්ෂයේදී බිලියන 1.6කුත් 2017දී බිලියන 2.4කුත් 2018 වර්ෂයේදී බිලියන 3ක් පමණකුත් 2019 වර්ෂයේදී බිලියන 4.5කුත් 2020 බිලියන 4කුත් දෙදස් විසියකේ බිලියන හතරකුත් ගෙවල තියෙන. පසුගිය අවුරුදු දෙකේ ණය නොගත්තට ආපසු ගෙවල තියෙනවා ගත්ත ණයවල පොලිය සහ කැපිටල් එක හැටියට බිලියන 8ක්. ඉතින් මේ ගෙවන ලද සම්පූර්ණ ඒ ගෙවීම් චක්‍රය මම සභාගත කරනවා හැන්සාත්ගත කරනවා මෙය අනාගත පරපුර දැනගත යුතුයි. එම නිසා ගරු කථානායකතුමනි කාලයක් තිස්සේ මේ මම ඊළඟ රේඛාවෙන් පෙන්වන්නේ කොන්සෙෂන් ලෝන් කියලා තියෙන්නේ රතු පාටෙන් පෙන්නලා ඒ කියන්නේ IMF එකෙන් ADB එකෙන් එහෙම නැත්නම් World Bank එකෙන් අඩු පොලියට ලබාගත් ණය ප්‍රමාණය සමස්ත ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් හැටියට මුලින් තිබිලා තියෙන්නේ එවැනි ණය ප්‍රතිශතයක් තමයි 57%. කාලයක් තිස්සේ කෙටි කාලීන නඩුව ණය ආරං තියෙන අධික පොලියට මේ සියලු දෙනාම කරලා තියෙනවා. මට කතා කරද්දී පොඩි උත්තර දෙන්න. ඒකද මම කියේ මම කාටවත් ඇඟිල්ල දික් කරන්න නෙවෙයි මම උත්සාහ කරන්නේ. මේක තේරුම් ගන්නට ඕන. මේක සම්පූර්ණයෙන්ම අරගෙන තියෙන හැමෝම අරන් තියෙනවා. ඒක කිව්වොත් නිකන් අපි නිකන් වාද කරන එක විතරයි වෙන්නේ. එතකොට මේ සියලු දෙනාම අරන් තියෙනවා. ඒක අනුව එන්නෙන්ද වැඩි පොලියට ගත්තු ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේක ජාතික ප්‍රශ්නයක්. මේකෙන් අපි කියන්න හදන්නේ නැහැ අපි වැරදි ක්‍රේ නැහැ කියන එක. ඒක නේ මම උත්සාහ කරන්නේ. අපි වගේ කියන්නේ මේ රටේ ජනතාව. අපි මේ පෙනී ඉන්නේ මේ රටේ ජනතාව. කවුරුවක්වත් ආරක්ෂා කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. මගේ වාර්තාව ලැබුණම ඔබට දැනෙයි. කිසි දෙයක් හංගල නැහැ. බොරුවට සීනි තවරපු හොඳ පික්චර් එකක් අපි දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. අපි ඉන්න යථාර්ථය තේරුම් ගන්නට ඕන. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා ඒක වෙබ් අඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා. නම් මම පිස්සෙක් වෙන්න ඕන. නා මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා. අවුරුදු දෙකකින් විසඳුමක් දෙන්න පුළුවන්ද නැත්නම් ඒක අවුරුදු 5ක් 10ක් වක්වා ගත කරනවද කියන එක අපි සියලු දෙනා අතේ තියෙන. ඒක තමයි ඇත්ත කතාව. මේක මෙතනින් හරවගෙන කවුරු හරි හිතනවා නම් මේක එකපාරටම කවුරු හරි ආපු ගමන් ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දෙනවයි කියලා ඒක නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. මේක මම ඒක විස්තර කරන්න ඉදිරියට යනකොට. නමුත් මේ කෙටි කාලීනව විසඳුම් හරගෙන හැරවුම් ලක්ෂ්‍යයක් කරගන්නවද? ඉන්දියාව 1990 91 දී ඉගෙනගත්ත පාඩම් ඉගෙනගෙන එහා සමානව අපි ආර්ථික ඉදිරියට අරගෙන යනවද? නැත්නම් උද්දච්ච ලෙස අපි ගැන විතරක් හිතලා එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන මේ රට ලෙබනනයක් විනුශීලාවක් කරනවද කියන එක පිළිබඳව මම හිතනවා අපි මතු පරපුරට වගකීමේ ලොකු අවස්ථාවක් අපිට තියෙනවා කියන එක. You can now there is a debate, you can tell that. එතකොට ගරු කථානායකතුමනි මම එකඟ වෙනවා 2019 වර්ෂයේ අවසානයේදී ඔබ කියනවා නම් අපිට තිබුණා සංචිතය හැටියට ඇමරිකානු ඩොලර් බිලියන 7ක්. හැබැයි 2015 දී සංචිතය එහා සමානවම ඩොලර් බිලියන 8යි. ඒ අවුරුදු 4 සංචිතය බිලියනකින් අඩු වෙන. නමුත් ඒ කාලය තුලත් බිලියන 15ක් ණය ආරං තියෙනවා. එහා සමානවම බිලියන 10ක් විතර ගෙවලා තියෙනවා. මම නෑ කියන්නේ නෑ. දැන් මේ මං කියන්න හදන්නේ මේ කාලයක් තිස්සේ ගත්තේම තමයි එකතු වෙලා තියෙන්නේ. මේ බිලියන 51 එකතු වෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු දෙක තුල කිසියක් කරන්නේ නැහැ. බිලියන 8ක් ගෙවලා තියෙනවා. බිලියන 8ක් ගෙවලා තියෙනවා. නමුත් මම එකඟ වෙනවා අය කතා දෙකක් නැහැ. tax rate එක වැඩි වෙලා වැඩි විය යුතු කාලෙක අපි ගිහලා tax අඩු කරා. ඒක මම පිළිගන්නවා ඓතිහාසික වරදක් විදියට. ඒකෙන් ඒ ප්‍රශ්නය නෑ මම පිළිගන්නවා. හැබැයි මම හිතියේ නෑ ඒක කපනකොට. මම කැබිනට් එකට නෑ හිතියද නැත්ද වැඩක් නෑ. ඕගොල්ලොත් ඒ වගේම දේවල් කරා 2018 නෑ මට කතා කරන්න දුන්නා නම් හරි. අහගන්නකෝ. නෑ මට කතා කරන්න දෙන්න. ඊට පස්සේ අපිට මුළු දවසම මේක විවාද කරන්න පුළුවන්. මට මේක ඉදිරිපත් කරන්න දෙන්න. ඉත ඔය වගේ දේවල් දැන් 2015 වර්ෂයේදී 10,000කින් පඩිය වැඩි කරා බිලියන 180ක් වැඩි වුණා. ඒක ගෙවන ප්‍රධානයක් වෙන කවුරුත් කිව්වෙත් නැහැ. ඉතින් මේ හැමෝම එකතු වෙලා දැන් විඳගත්තු දේවල් තමයි මේ තියෙන්නේ. ඒ හින්දා මම ඉන්න මේ සුබ සාධන ප්‍රතිපත්ති කාලයක් තිස්සේ යැපුම් මානසිකත්වයේ උඩ මිනිසුන්ට බිලිපිත්තක් දෙනව වෙනුවට මිනිසුන්ට මාළු මාළුවෙක් දීපු ප්‍රතිපත්තියේ අවසාන ඵලය තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉන්න ගරු ගරු ඉන්න එහිඳ ගරු විවා මුළු දවසම විවාද කරන්න මමයි
කරුණාකර මන්ත්‍රීවරයා නිසද්ද වෙන්න එතුමාට මේ ප්‍රකාශය කරන්න හරි ඉන්නේ වැදගත් ප්‍රකාශයක් නේ කරන්නේ
ගරු එහිඳ ගරු කතානායක තුමනි ඒ අනුව මා ගෞරවයෙන් ප්‍රකාශ කර සිටින්නේ මේ වෙලාවේදී අපිට මේ විදේශ සංචිත අහිමිවීම පිළිබඳව කරුණු කීපයක් බලපෑවා. එකක් තමයි
Please, Honorable Swandiran, you are going to have time for the whole day.
Otherwise, there won't be an end.
Please stop that. Please disturb. Please don't disturb. Please. No, let him make the statement with peace of mind.
I finish you. ගරු කතානායක තුමනි අනුව 2019 වර්ෂය අවසාන වෙනකොට බිලියන 7ක තිබුණු විදේශ සංචිතය අද අපි බාර ගන්නකොට ද්‍රවශීලී සංචිතය මේ රටේ මිනිස්සු දැනගන්නට ඕන පාවිච්චි කළ හැකි සංචිතය මිලියන 50ක්වත් නැහැ. ඉන්න ඒකෙන් අදහස් කරන්නේ ගන්නකෝ බිලියන 8ක් අපි හැබැයි ගිය අවුරුද්දේ නලගෙවල තියෙන. බිලියන 8ක් නලගෙවල තියෙනවා. ඒ ඇරුණම ගරු කතානායක තුමනි රුපියල් 203ට මේ ඩොලරේ ආරක්ෂා කිරීම සඳහා ඩොලර් මාකට් එකට මුදා හැරලා තියෙනවා. නලගෙවල තියෙනවා. ඒක සියල්ල හේතු කොටගෙන අද ද්‍රවශීලීත්වයේ ඉතාමත්ම පහළට වැටලා තියෙනවා. ඒකට හේතු වූ කරුණු රාශියක් තියෙනවා. එකක් තමයි අපි සියලු දෙනාම දන්නවා 2018 වර්ෂයේදී මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉහළම අගය ගත්ත අවුරුද්ද අපිට සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ලැබුණා. ඒක ගිය අවුරුද්ද වෙනකොට මිලියන 200කට කඩා වැටුණා. අපි හැමෝම දන්නවා කොවිඩ් අනතුර හේතු කොටගෙන විදේශ විශේෂ ප්‍රශ්න රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ඇරුණාම ලෝකයේ අදවනකොට ඒ
please
ඒ අරුණම අපි දන්නවා
let him make the statement please what is this nonsense
ඒ කොට ඉන්න ඒ අරුණම ගරු කතානායක තුමනි ඇමරිකානු ඩොලර් 40කට 45කට තිබුණු තෙල් මිල අද 107කට 108කට වැඩිලා තියෙනවා. මේවා මේ කවුරු ආවත් මේ මේවා ඇත්ත. මේක විසඳන්න ඕන. මම කියන්නේ නෑ ඒ ඇරුණාම අපේ පැත්තෙන් මම පිළිගන්නවා. අපි දිගටම ඇතුළෙත් අපේ හිටපු අමාත්‍ය මණ්ඩලයේ හිටපු අයත් ඉන්නවා. IMF එකට මීට ඉස්සර අපිට යන්න තිබුණා. ඒකේ කතා දෙකක් නෑ. හරි අපි පිළිගන්නවා අපි නෑ කියන්නේ දෙවෙනි එක එහා සමානවම රුපියල මීට ඉස්සෙල්ලා ක්‍රමක්‍රමයෙන් ඩිප්‍රීෂিয়েට් කරන්න තිබුණා. ඉතින් ඊට පස්සේ දැන් ඒකනේ වෙන්නේ වැඩේ මේකට පිළිතුර මොනවද කියන එකනේ ගරු මන්ත්‍රීතුමා මේක එක එක කෙනාට බැන බැන ඉන්න තුන්න ඒ අනුව ගරු එතකොට මේ தত্ত্বය තුල මේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් Taman ගත්ත විදේශ ණය හම්බ කරලා ඉන්වෙස්ට් කරලා ඒකෙන් ගෙවල නැහැ. තව ණයක් අරගෙන තමයි ගෙවල තියෙන්නේ. මේක තමයි හැමෝම කරලා තියෙන්නේ. වඩා ලොකු ණයක් අරගෙන පොඩ්ඩක් ණය ගෙවලා ඉතුරු ටික වැඩි කරලා තියෙනවා. ඒ අනුව තමයි මේක 51 බිලියනයකට වැඩි උනේ. ඒක එකනේ ඒ ගණන් හිලව් ඒ ආකාරයටම මේක තියෙනවා. මේ සියල්ල අපි ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි හොඳම දේ කිසිම දෙයක් බොරු කියන්නේ නැහැ. මම හැම වචනයකටම මම වගකීම් බාර ගන්නවා. හරි. ගරු කතානායක තුමනි
please let him make the statement.
ගරු කතානායක තුමනි ඒ අනුව
අපි අපේ ප්‍රමාණයට වැඩිය කාලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අවුරුදු 51ක් තිස්සේ එක ක්‍රෙඩිට් කාඩ් එකක් ටොප් අප් වෙනකොට තව ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පළවෙනි ක්‍රෙඩිට් කාඩ් එක ගෙවලා ජීවත් වෙලා තියෙන්නේ. අන්තිමේදී අපි දැන් ක්‍රිබ් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ගන්න බෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි අපේ ණය සස්ටේනබිලිටි එක නැහැ කියන එක. ඒ කියන්නේ ණය ගැවීමේ හැකියාව නැති හින්දා සාමාන්‍ය මාකට් එකකින් මුදල් නැවත ණය ගන්නට බැරි වෙලා තියෙනවා. පසුගිය අවුරුදු 5 තුලත් බිලියන 15ක් අරගෙන 11ක් ගෙවලා තියෙනවා. අපි එක සතයක්වත් අරන්නේ නැහැ. ඒකට හැකියාවකුත් නැහැ. ඉතින් ඒ හින්දා මේක කරුණු තුනක් උඩ ඉතිහාසයේ පුරා ගොඩනැගුණු මහා නායකන්දරාව යපුම් මානසිකත්වයේ මත සියලුම රජයන් මම බය නැතුව කියනවා සියලුම රජයන් යපුම් මානසිකත්වයේ මත මිනිස්සුන්ට බිලිපිත්තක් දෙනව වෙනුවට මාළු කෑල්ලක් දීලා ඒ වෙලාවේ සන්තෝෂම් ලබා දීලා කාලයක් තිස්සේ ණයබරිත කරපු එකේ ප්‍රතිඵලය එක දෙක
please
එක දෙක ගරු කතානායක තුමනි අපේ පෞගිය අවුරුදු දෙක තුනක කාලයක් තුලත් ගත යුතුය තිබූ යම් යම් තීන්දුව తీරන වැරදි ප්‍රතිපත්ති මත මේකට උදව් කරලා තියෙනවා. ඒක කතා දෙකක් නෑ. පෞගිය අවුරුදු දෙක තුන තුල අර මම මුලින් කියපු ආකාරයට tax කැපීම, IMF එකට නොයෑම, ඩොලර එක අල්ලගෙන සිටීම, ණය ප්‍රතිවුණ ගත කිරීම සඳහා කල්ගත වීම නොකළ යුතුය තිබුණා. ඒක මේ රජයේ පැත්තෙන් සිද්ධ වෙච්ච වරදක්. ඒ ස්වයං විවේචනය පිළිගන්නට අපිට අයිතියක් තියෙනවා. අපි ඒකට ශක්තියකුත් තියෙනවා ගරු කතානායකතුමනි. තුන්වෙන්න තමයි අපේ පාලනයෙන් තොර වෙච්ච කොවිඩ් වඳුර සහ යුක්‍රේනයේ මේ යුද්ධය. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ රටවල් හැමකම ඇමරිකාව ගත්තම ගරු කතානායකතුමනි වසර 50කට පසුව ලොකුම උද්දමනය අද ඇමරිකාවේ තියෙනවා. යුරෝපයේත් එහෙමයි. පකිස්තානයත් මේකට මුහුණ දෙනවා. ඊජිප්තුවත් මුහුණ දෙනවා. නමුත් අවසාන ඔවුන්ට යම් සංචිතයක් තිබුණා. අපේ සංචිතය අපි අහිමි කරගෙන තියෙනවා. මේක තමයි ඇත්ත. එම නිසා ගරු කතානායකතුමනි ඊට ඉස්සෙල්ලා බලන්නට ඕන. එහෙනම් අපි කොහොමද මේක ඉදිරියට ගිහිල්ලා මුහුණ දෙන්නේ? අපි එකිනෙකාට බැනගත්තයි කියලා ඩොලර් එනවද? ඩොලර් එන අපිට ක්‍රම කීපයක් තියෙනවා ගරු කතානායකතුමනි.
Please.
අර කතානායකතුමනි අපිට ඩොලර් හම්බ වෙන ක්‍රම කීපයයි තියෙන්නේ. වෙන විදියට අපිට ඩොලර් රච්චු ගහන්න බෑ. අපි ඇමරිකා එක්සත් ජනපදයේ නෙවෙයි. අපිට ඩොලර් හම්බ වෙන්නේ එක්කෝ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගෙන්නට ඕන. දැන් සංචාරක ව්‍යාපාරය අපි දැක්කා පහුගිය මාස 3 තුල ඇමරිකානු ඩොලර් 500ක පමණ මිලියන 500ක පමණ ආදායමක් අපිට ලැබුණා. නමුත් මේ මාසේ වෙනකොට ඒක 50කින් 47කින් කඩා වැටලා තියෙනවා. පළවෙනි ක්‍රමය. දෙවැන්න තමයි විදේශ රටවලින් එන ප්‍රේක්ෂණ 2020 වර්ෂයේ අපිට ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක ප්‍රමාණයක් අපිට ලැබුණා. 2021 වර්ෂයේදී ඩොලර් බිලියන 5.7ක ප්‍රමාණයකට අඩු වුණා. මේ වර්ෂයේදී අපි සියලු දෙනාම එකතු වෙලා පක්ෂපාත බේද වලින් තොරව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලුවේ නැත්තම් තව බිලියන 3කට 3 බාරකට විතර බහින්න ඉඩ තියෙනවා. අපේ ප්‍රශ්න
පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙක් නම් ගරු කතානායක තුමනි ඇහුම්කන් දෙන්නත් විනීත භාවයක් තියෙන්නට ඕන. ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. අපිටත් මිනිස්සු බනිනවා. අපි කෑ ගහන්නේ අහගෙන ඉන්නවා. අහගෙන ගිහිල්ලා අපිට තියෙන අවස්ථාව ආවම අපි උත්තර දෙනවා. ඒකයි ශීලාචාරකම කියන්නේ. අපි උසාවියෙත් එක දැකලා තියෙනවා. අපි පණින් නැහනේ. ඕන දෙයක් කියන්න උගේ කාලය ආවට පස්සේ. මේක බලාගෙන ඉන්න ඕනේ මේ රටේ මිනිස්සු. අපි සියලු දෙනාම ඕන දෙයක් කියන්න. ඕන දෙයක් කියන්න ඔබේ කාලෙදී. අපි අහුම්කන් දෙන්න. ගරු කතානායකතුමනි ඊට පස්සේ අපි බලන්නට ඕන මේ පරිසරය තුල තුන්වෙන්න තමයි අපි ආයෝජකය ගෙන්න ගන්න ඕනේ. මේ තියෙන තත්ත්වය තුල රටට ආයෝජකයෝ ඉන්නේ නැහැ. හතරවෙන්න තමයි නැවත වතාවක් අපේ මාකට් ටැක්සස් එක ලබා ගැනීම. ඒ කියන්නේ අපේ ණය මුදල් ටික මම දන්නේ නැහැ මේවා පුත්‍රද කියලා එළියේ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට. ගරු කතානායකතුමනි, හැකි ඉක්මනින් අපි කොහොමද මේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරලා යලි මුදල් වෙළඳපොළට ගිහිල්ලා යම් ප්‍රමාණයකින් ආයෝජන එහෙම නැත්නම් ණය ලබා ගැනීම සඳහා ද්‍රවශීලතාවයක් ඇති කරගන්නේ? මේ හතර ඇරුණම වෙන කිසිම විදියකින් මේ ප්‍රශ්නට විසඳුම් නැහැ අපි කෑ ගැව්වට. ඒ හින්දා තමයි අපි කියන්නේ ගරු කතානායකතුමනි, එසේනම් ඒ සිදුවිය යුතුනම් ඒ සිදු කළ හැක්කේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අද මිනිසුන්ට තියෙන්නේ. ඔළු ගෙඩි මාරු කරන එකවත් වෙන දෙයක්වත් නෙවෙයි. ඒ හින්දායි මම ඉල්ලා සිටින්නේ. දැන් පොඩින ඒ හින්දා තමයි මම ඉල්ලා සිටින්නේ ගරු විපක්ෂ නායකතුමාගෙන්, විපක්ෂයේ ඉන්න සියලු දෙනාගෙන්ම. මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම එදත් කිව්වා මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගේ ජොබ් එක. අර ක්‍රිකට් වල තියෙනවා හවසට විකට් යන්න ගියාම ඉදිරිපෙළ ආරක්ෂා පසුපෙළ ආරක්ෂා ඉදිරිපෙළ ආරක්ෂා කිරීම කරනවා පසුපෙළ පුද්ගලයෙක් ඇවිල්ලා විකට් එක බේරගන්නේ. මම මේ වෙලාවේ කරන්නේ ඒක. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි, මම එදත් කිව්වා. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මගේ වැඩ ටික කරනවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවනම් එන්න එන්න මේක බාරගන්න. එල්ල බාර ගන්න අපි මේක දෙන්නම්. නමුත් ගරු කතානායකතුමනි, මම හිතන ආකාරයට මේකට විසඳුම් සෙවීම සඳහා අපිට මම දැන් කියන්නම් IMF එක ඉදිරියේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵල. IMF එකට අපි මේකෙන් ඉදිරියට යෑම සඳහා අපට කළ හැකි කරුණු ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් තියෙනවා. කෙටි කාලීනව කොහොමද මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ? මේ පෝලිං ටික නැති කරන්නේ, ඉක්මනට තියෙන අර්බුදවලට පිළිතුරු සොයන්නේ. මධ්‍යකාලීනව අපි කොහොමද මේ අවුරුද්දට අවශ්‍ය බ්‍රිජින් ෆයිනෑන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඒ බිලියන 3-4 හොයාගන්නේ? දීර්ඝකාලීනව නැවත වතාවක් කොහොමද මේ රට සංවර්ධනයේ මාවතට යොමු කරලා IMF එකට ගියා කියලා ඒක ඇලඩින්ගේ පුදුමපානක් නෙවෙයි. ඒකෙන් අපිට අවශ්‍ය ස්ථාවරත්වය ලැබෙයි. හැබැයි අපි හම්බු කරන්න ඕනේ අපි ගත්තු මුදල් නැවත ගෙවන්න. ඒ සඳහා අවශ්‍ය පරිසරය උම සලසන්නේ. ඒ හින්දා මේක වහාම මධ්‍යකාලීනව හා දීර්ඝකාලීනව තියෙන සැලසුම් මොනවද කියන එක පිළිබඳව තමයි ලෝකේ බලාගෙන සිටින්නේ. ඒ අනුව ගරු කතානායකතුමනි, අපි ඉතා ඉක්මනින්ම IMF එකට යාම සඳහා කටයුතු කරා. අපි වොෂින්ටනයට ගිහිල්ලා තා සාර්ථකව ඒ සාකච්ඡා පැවැත්වුවා. ඔබ දකින්න ඇති ඒ ප්‍රකාශන ඒ ආයතන විසින් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව පළවෙනි පියවරක් හැටියට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන් පත්කර ගැනීම සඳහා අපි කටයුතු කරමින් යනවා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ කැබිනට් එක හෝ වැඩිම වුණත් තව සතියකින්, ඒ කියන්නේ ලබන සඳුදා නෙවෙයි ඊළඟ සඳුදා වෙනකොට අපිට ඔවුන්ව පත් කරගන්න පුළුවන් වෙයි. ඔවුන්ව පත් කරගත්තට පස්සේ ගරු කතානායකතුමනි, ඔවුන් එක්ක සාකච්ඡා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නට අපිට හැකියාවක් ලැබුණොත් අපිට නැවතත් මාකට් ඇක්සස් ලබා ගැනීම සඳහා අවම වශයෙන් IMF එකෙන් මුදලක් ලබා ගැනීම සඳහා හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මුලින්ම අපි මම දැක්කා චීන තානාපතිතුමා කියලා තිබුණා අපි IMF එක යාම පිළිබඳව ඔවුන් එච්චර සන්තෝෂ නැහැ කියලා. නමුත් පෙරේදා මම ඔවුන් සමග පැයකමාරක් විතර සාකච්ඡා කරා. ඉන්පසුව ඔවුන් කිව්වා චීනය ප්‍රධාන කොටස්කාරයෙක් හැටියට IMF එකේ අපේ සම්පූර්ණ IMF සාකච්ඡාවට පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රකාශ කරා. මම හිතනවා අපි ලබාගත් ලොකු ජයග්‍රහණයක් කියන එක. ඒ හින්දා අපිට IMF එකට ගිහිල්ලා සාකච්ඡා කරගන්න අතරතුරදී අපිට මේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්නට පුළුවන් වුණොත් අපිට ලැබෙයි මේ සම්බන්ධයෙන් සාර්ථක පිළිතුරක් ලබා ගන්න. මොකද්ද මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන්නේ ගරු කතානායකතුමනි? ණය ප්‍රතිව්‍යුහගත කරලා කියලා කියන්නේ ඒකේ උපාංග තුනක් තියෙනවා. එකක් තමයි මුළු මුදල අඩු කරගන්නේ කොහොමද, ඊට පස්සේ ඉන්ටරෙස්ට් එක අඩු කරගන්නේ කොහොමද, නැත්නම් කල් ගතවන කාලය මැචියුරිටි පීරියඩ් එක කල් ගත කරගන්නේ කොහොමද, එහෙම නැත්නම් මේ තුනේම සංකලනයක්, මේ තුන ඇති කර ගැනීම සඳහා අපි මම හිතනවා මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු බාණ්ඩාගරයේ නව ලේකම්තුමා ඇතුළු වෙනම ප්‍රොෆෙෂනල් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. අපි දේශපාලඥයෝ වශයෙන් ඒකට මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒක වෙනම ප්‍රොෆෙෂනල් ටීම් එකකට ලබා දීලා ඒක ප්‍රොෆෙෂනලි හැන්ඩල් කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒ අතරතුරදී අපිට හැකියාව ලැබුණා කෙටි කාලීනව මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඉන්දියාව මේ වන විට අපිට ක්‍රෙඩිට් ලයින් එකක් ලබා දීලා තියෙනවා රුපියල් මිලියන 5 බිලියන ඇමරිකානු ඩොලර් 500ක් වටිනා තෙල් ගන්න. ඒකෙන් ඇමරිකානු ඩොලර් 400ක් අපි වියදම් කරලා ඉවරයි. තව ඇමරිකානු ඩොලර් 100ක් විතර ඒක තියෙනවා. ඒ ඇලුනාම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා බිලියන එක ක්‍රෙඩිට් ලයින් එකක් ලබා දීලා තියෙනවා. ඒ ක්‍රෙඩිට් ලයින් එකනුත් තව 200ක් අපිට ෆුවල් සඳහා ලබා දීලා තියෙනවා. අපි තව ඉල්ලීමක් කරලා තියෙනවා මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ප්‍රමාණයක් දෙන්නයි කියලා. ඒ අනුව අපිට ජූනි අවසන් වෙනකම් වගේ තෙල් ටික අරගැනීම සඳහා අපි උත්සාහ කරමින් ඉන්නවා. ඒක තමයි බොළවේ තත්වය. ඊට පස්සේ කොහොමද මේක කරන්න කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඒක නෑ කියන්නට බෑ. ඒ ඒ ඒ ලොකු අවධානම අපි හැමදෙනා ඉදිරියේම තිබෙනවා. ඒ අවධානම අඩු කරගන්නේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. තුන්වෙන්න ගරු කතානායකතුමනි, දීර්ඝ වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා IMF එක හරහා අපිට ලැබෙන ආධාර ටික කොහොමද අපි ඉක්මනට ලබා ගන්න කියන එක. ඒ ලබා ගැනීම සඳහා කොච්චර කල් ගත වෙයිද කියන එක පිළිබඳව මට හරියට කියන්නට බෑ. හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ඒ අපි කරන සාකච්ඡාවල ප්‍රතිඵල, ඒ ඔක්කොම අවසානයේ තමයි මේක ලැබෙන්නේ. ඉතා ඉක්මනින් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ප්‍රායෝගිකව අවම වශයෙන් මාස 6ක්වත් යයි අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න. ඒ අතරතුරදී අපි අපිට ඉමර්ජන්සි ලෝන් එකක්, ඒ කියන්නේ RFI එකක් ඉල්ලලා තියෙනවා. ඒක ඉල්ලලා තියෙනවා. ඒකට ඉන්දියාව අපිට බොහෝ දුරට උදව් කරා. ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍යතුමිය මම දෙවතාවක් වොෂින්ටනේ ඉන්නකොට මුණ ගැසුණා. ඔවුන්ගෙන් පැත්තෙන් උන් සම්පූර්ණයෙන් අපිට සහයෝගය ලබා දුන්නා. නමුත් ඒකෙත් ඉදිරියේ අපිට ලැබෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි විසින් දක්වන ලද ප්‍රගතිය අනුව. ඒක තමයි ඇත්ත తත්වය. ඒ අතරතුර අපි දැන් විවිධ රටවල් රාශියක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මේ අවුරුද්දට අවශ්‍ය බිලියන 3-4 දක්වා වූ ඒ බ්‍රිජින් ෆයිනෑන්ස් එක කොහොමද ලබා ගන්න කියන එක. ඒ අරුණාම මානසික ආධාර වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අපට ලෝක බැංකුව විසින් මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 400ක් රිලීස් කරන්න ටෙක්නිකල් වෙලා තියෙනවා. ඒක මිලියන 700ක් දක්වා වැඩි කරගන්න අපි සාකච්ඡා කරගෙන යනවා. මම හිතනවා අපිට ඒක ලැබෙයි කියලා. ඒ අනුව තමයි අපි මේ මැයි මාසයේ ඉඳලා මාස 3ක් මේ රටේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින මිලියන 3.3ක් වන පවුල්වලට අවමාෂයෙන් රුපියල් 7500ක පමණ මුදලක් මාසිකව ඔවුන්ගේ දැන් තියෙන ප්‍රශ්න සුදුමන් නෙවෙයි, මේ තියෙන දරිද්‍රතාවයෙන් ඔවුන්ව බේරගන්නට ඕන සඳහා අපි කටයුතු කරගෙන ඉන්නවා. ඒ අරුණාම අපි බෙහෙත් ටික ලබා ගැනීම සඳහා ADB එකට කතා කරලා තියෙනවා. ඒත් එක්කම ලෝක බැංකුවත් එක්ක කතා කරලා තියෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකත් එක්ක කතා කරලා තියෙනවා. මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා. එතුමා එක්ක සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මාස 9ට අවශ්‍ය ඒ වැඩපිළිවෙල යොදන්න. හැබැයි මේවා ඉතාම කෙටි කාලීන විසඳුම් විතරයි. එම නිසා මම හිතනවා IMF සාකච්ඡාවේ ඉදිරියට යනකොට IMF කිව්වත් නැති වුණත් අපි ක්‍රමවේදයක් හදන්නට වෙනවා දෙපයින් නැගී සිටින්නට. අපිට හැමදාම යැපුම් මානසිකත්වය මත සුබසාධක ආර්ථිකය පවත්වාගෙන යන්නට බෑ. ඒ හින්දා ඒ අවශ්‍ය පියවර ගැනීම සඳහා අපි කෙටි කාලීනව අපි උත්සාහ කරනවා. ගිය සැරේ 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරපු අයවැය තවදුරටත් යථාර්ථවත් නැහැ. ඒ යථාර්ථවත් නැති හින්දා අපි එකා ඉක්මනින්ම අලුත් අයවැයක් ගැනීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ආදායම් බදු අපිට වැඩි කරන්නට සිද්ධ වෙනවා. ආදායම් බදු මම හිතන්නේ සල්ලි හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගන්නට ඕනේ. නැත්තම් වෙන්නේ සම්පූර්ණ සමාජයේම කඩාවැටීමක්. ඒ හින්දා ආදායම් උපය ගන්න සියලු දෙනා අපි සියලු දෙනාම මම හිතනවා තමන්ගේ හෘද සාක්ෂියට තල්දු කරලා මම ආදායම් බදු ගෙවනවද කියලා කල්පනා කරලා බලන්නට ඕන. මේ රට පවත්වාගෙන යන්න අනිත් අයට මේ ලෙක්චර්ස් දෙන්න ඉස්සෙල්ලා නීතිඥවරුන් හැටියට, වෛද්‍යවරුන් හැටියට, ව්‍යාපාරිකයෝ හැටියට, එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාව හැටියට තමන්ගේ යුතුකම් තමන් නිෂ්ඨ කරනවද, තමන්ගේ කොටස තමන් ගෙවනවද කියලා බලන්නට ඕන. එදේ ආදායම වැඩි කරගන්නට ඕන. ඉතින් ඒ ආදායම වැඩි කරලා බදු ආදායම මම හිතනවා 15%කට වගේ වැඩි කරගන්නත් අපිට සිද්ධ වෙනවා ඊළඟ වසර 2-3 ඇතුළත. නැත්නම් ඉතින් කවුරු ආවත් වෙන කරන්න දෙයක් නැහැ. තව තවත් ණය අරගෙන දෙන්න තමයි වෙන්නේ ඊළඟ පරම්පරාවට. ඒ අරුණාම අපිට සිද්ධ වෙනවා ඒ IMF එකත් එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශිය කරන්න. මම හිතනවා මේක හොඳ අවස්ථාවක්. නැවත වතාවක් නිලධාරීන් 3-4 කවුරු මොනවා කිව්වත් භාණ්ඩාගාරයේ ඉන්න මම හිතනවා රොනීද මෙල් මහත්මයාගෙන් පස්සේ භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් කියවල දෙන අයවැයක් තමයි මෙතනට ඇවිල්ලා කියවන්නේ ලොකු කතා කිව්වට. ඉතින් මම හිතනවා ඒක ඒ දන්න අය දන්නවා ඒ සංස්කෘතිය නැති කරන්නට ඕන. පාර්ලිමේන්තුවට වැඩි බලයක් මූල්‍ය බලයක් ලැබෙන්නට ඕන. මේ යම් යම් ප්‍රමාණවලින් සාකලින් එළියට යන්නේ නැතුව ඒ සිදු කළ යුතුයි. ප්‍රථම වතාවට අපි දන්නවා භාණ්ඩාගාරයේ ලේකම්වරයෙක් කැටියට හැමෝම පිළිගන්න දක්ෂ නිලධාරියෙක් පත් කරලා තියෙනවා. එතුමාට ගිය කැබිනට් මණ්ඩලයේ ලෝක බැංකුවත් එක්ක මම කතා කරලා ලංකාවේ දක්ෂ ආර්ථික විද්‍යාඥයෙකු උපදේශකයෙකු වරයෙක් පත් කරලා තියෙනවා. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳව තීන්දුව తీරන අරගෙන දීර්ඝකාලීනව බලලා තීරණ ගත යුතුයි කියනවා. නැත්තම් උදේ ඉඳලා හතර හවස වෙනකන් ඩොලර් ටික කොහමද හොයාගන්නේ? පඩි ටික කොහමද ගෙවන්නේ? අලුතින් print කරනවද නැද්ද කියලා ඒකට විතරක් හිර වුණොත් එහෙම දීර්ඝ දිගු කාලීන ආර්ථිකය පිළිබඳව තියෙන දැක්ම හැම්පිටින්ම කඩා වැටෙනවා. ඒක වළක්වා ගැනීම සඳහා ඒ දේ අපි කරලා තියෙනවා. ඒත් එක්කම මේ කෙටි කාලය තුල මට පුළුවන් වුණා UNDP එකත් එක්ක කතා කරලා අමාත්‍යවරයා කවුරු වුණත් කමන්නේ අමාත්‍යවරයාට ආර්ථික විද්‍යාව පිළිබඳ උපදෙස් දීම සඳහා අමාත්‍යවරයෙක්ගේ රිසර්ච් ඇන් ඇනලිසිස් යුනිට් එකක් ඇති කර ගැනීම සඳහා අපි ඒකෙන් මහා බැංකුවේ නිලධාරීන් භාණ්ඩාගාර නිලධාරීන් ආර්ථික විශේෂඥයන් පත් කරලා දත්ත මත තොරතුරු මත අනෙකුත් රටවල් වල සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව තීන්දුව තීන්ද ගැනීම සඳහා ඉන්න මුදල් අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා අවශ්‍ය වෙනම යුනිට් එකක් අපි හදන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අරුණාම ගරු කතානායකතුමනි අනිත් රටවල් වල වගේ මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා අවුරුදු 10ක බ්ලූ print එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. UNDP එකත් එක්ක එකතු වෙලා හිටියත් නැති වුණත් එතකොට ඒක සාකච්ඡා කරලා ඒක විපක්ෂයේ අදහස් ලබාගෙන ඒ එකඟතාවයෙන් ඇතුළු අපිට ඉදිරියට යන්න පුළුවන් නම් ලේකම්වරු මාරු වුණාට අමාත්‍යවරු මාරු වුණාට ආණ්ඩු මාරු වුණාට නොවනස් වෙන දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් අපි ඉටු කර ගැනීම සඳහා අපිට හැකියාවක් ලැබෙන තැනකට අපි යන්නට උත්සාහ කරනවා. ඒ හින්දා ගරු කතානායකතුමනි මම නැවත වතාවක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ මෙවැනි ආර්ථික අර්බුද රටවල් රාශියක් මුණ දීලා තිබෙනවා. අපි සියලු දෙනාම දන්නවා දකුණු කොරියාවට මොනවද උනේ කියන එක. 1997 දකුණු ආසියානු ආසියාන් රීජන් එකේ තිබිච්ච මහා කඩාවැටීමේදී දකුණු කොරියාවේ, මැලේසියාවේ, තායිලන්තේ, ඉන්දුනීසියාවේ ආර්ථිකය පල්ලැහැටම ගිහිල්ලා නමුත් ඔවුන් කලමනාකරණය කරගත්ත ඊට වඩා ශක්තිමත් වෙ ඉදිරියට එන්නට. එහා සමානව ඉන්දියාව 1990-91 වර්ෂයේදී ඉන්දියාවේ මහා ආර්ථික අර්බුදයක් තිබුණා. සති දෙකකට තමයි ගරු කතානායකතුමනි ඔවුන්ට ඉම්පෝට් කිරීම සඳහා බිලියන 2යි ඇමරිකානු ඩොලර් තිබුණේ. ඔවුන්ගේ රත්තරන් ටික ප්‍රායෝගිකව භූමියේ ටික අරගෙන ගිහිල්ලා එංගලන්තයේ බැංකුව ඉන්දියාවේ බ්‍රාන්ච් එකේ තැන්පත් කරන්නට සිද්ධ වුණා. නමුත් නිසි පරිදි එක කළමනාකරණය කරගෙන අද ලෝකයේ ඉන්න බලවත්ම ආර්ථිකයක් හැටියට මම හිතනවා මේ වෙනකොට ඔවුන්ගේ රිසර්ව් එක ඩොලර් මිලියන බිලියන 2 ඉඳලා 800 ගණනකට යනකම් ඔවුන් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ අවස්ථාවේදී මේක කළමනාකරණය කරගත යුතුයි. මේ කළමනාකරණය කරගන්නේ නැත්නම් මට හිතෙනවා තව මාස 2-3 යනකොට අපිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. මේ ආර්ථිකයේ අරබුද එලිපැත්තේ අපි ඉන්නේ. මේකට නිසි කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ලබා නොදුන්නොත් අපිට දේශපාලනය කරන්න රටක් ඉතුරු නොවේ. එළියේ ඉන්න ජනතාවට අදාළ නැහැ එක්ස්ට්‍රා වයිද කියන එක. ඔවුන්ට ඕන ප්‍රශ්න වලට විසඳුම් කියන එක. ඉන්න මං ඔව් දැන් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයට පවතින රජය වගකීම බාරගත යුතුයි. ඒ වගකීමෙන් දුවන්නට බෑ. නමුත් එකක් අපි මතක තියාගන්නට ඕන. ඔය කෙටි කාලයයි යන්නේ. අනිත් අයටත් මේක හැරලා එන්න මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා නොදුන්නොත්. එහෙම නිසා ඒ හින්දා අපි මතක තියාගන්නට ඕන ඩොලර් එන ක්‍රම මොකද්ද කියලා අධ්‍යයනය කරලා ඒක නැවත ලබා ගැනීම සඳහා. එම නිසා මම හිතනවා විවිධ අය විවිධ දේවල් කියනවා. මේක ආර්ථික අර්බුදයක්. ආර්ථික අර්බුදය විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. දේශපාලන අර්බුදය නිම කරන එක ඉතා වැදගත්. ඒ දේශපාලන අර්බුදය නිම කරන කොට තමයි ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ආර්ථික අර්බුදය නිම කරපු පමණින් එකපාරටම දේශපාලන අර්බුදය නිම කරපු පමණින් භූමියේ පවතින ආර්ථික අර්බුදවලට නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කළොත් විසඳුම් ලැබෙන්නේ නැහැ කියන එක අපි දැනගන්නට ඕන. එහින්දා හිත ආර්ථික අර්බුදේ ඉවර වෙන්න දේශපාලන අර්බුදේ ඉවර වෙන්න පුළුවන්. කොහොමද තෙල් ටික ගෙන්නගන්නේ? කොහොමද තිරිඟු ටික ගෙන්නගන්නේ? කොහොමද ගෑස් ටික ගෙන්නගන්නේ? කොහොමද මෙඩිසින් ටික ගෙන්න ගන්න කියන ප්‍රශ්නේ තමයි ජනතාව ඉදිරියේ සිටින්නේ. ඒ හින්දා මම හිතනවා මේ වෙලාවේදී අපි අතර කොතර වෙනස්කම් තිබුණත් මම හිතනවා අපි සියලු දෙනාටම වටින්නේ ශ්‍රී ලංකාව කියන එක. අපි සියලු දෙනාටම වටින්නේ මේ රටේ අනාගතය කියන එක. අපි සියලු දෙනාටම වටින්නේ මේ රටේ අනාගත පරපුර කියන එක. ඒ හින්දා මම කියනවා අපි මඩ ගහගමු. අපි කියමු ඔබ වැඩියෙන් වගේ කියන්න ඕන. මම කියන්නම් නෑ. ඔබ වැඩියෙන් වගේ කියන්න ඕන. ඔබ කියයි නෑ. ඔබයි වැඩියෙන් වගේ කියන්න ඕන. ඔක්කොම හොඳයි. නමුත් ප්‍රශ්න වලට කොහොමද අපි විසඳුම් ලබා ගන්න? එහෙනම් මම හිතනවා තට්ටු මාරු වුණාට කවදාවත් මාරු නොවන දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම අපි මේක අර්බුදයේ වැස්සලාගත් ආශිර්වාදයක් කරගෙන කළ යුතුයි කියන තැන මම ඉන්නවා. අරු කතානායකතුමනි, මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම මේ බොරුවට කියනවා නෙවෙයි. මම දැක්කා විවිධ අය විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විතින් ඉතාමත්ම හොඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ඉතාමත්ම හොඳින් කියනවා මාස 18ක කාලයකට සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථික අර්බුදයෙන් රට එළියට ගන්න 20 සංශෝධනය ඉවත් කරලා 19 සංශෝධනයට යන්න තවත් වැඩි දියුණුවක් කිරීම කරලා.
Please.
දෙන්නේ නැහැ. ගෙනාව තමයි. ඉතින් කවුද එනම් විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ? විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ කවුද? අපිද? මොඩ කතා කියන්නේ. දරු කතානායක තුමනි, එම නිසා නීතිඥ සංගමය තා පැහැදිලිවම කියනවා මාස 18කට පොදු ආණ්ඩුවකට යන්න මිනිමම් ප්‍රෝග්‍රෑම් එකකට එකතු වෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මා සති 5කින් ඊට පස්සේ සති 5ක බාරකාර ආණ්ඩුවක් යටතේ ඡන්දය තියලා මේ රටේ සිටින වැඩි දෙනාගේ කැමැත්ත විධායක ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයකට යා යුතු නම් ඒකට යන්න කියලා උන් යෝජනා කරනවා. මම හිතනවා ඉතා හොඳ යෝජනාවක්. ඒක සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් ආරම්භ කිරීම සුදුසුයි කියන එක මම මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. මම ප්‍රකාශ කරන්නේ කිසිම ආණ්ඩුවකට මේක තනියෙන් විසඳුම් හොයන්නට බෑ. ඔබ දැන් හෝම් ගෝටා ගාගෙන මේ ප්‍රශ්නේදී දේශපාලන වාසි ලබා ගන්න හදනවා. හෙට ඔබට ලබා දුන්නොත් අපි එදාට ඉන්න නායකයා වරගෙන ගෝ හෝම් එයා කියලා පාරට බහි. මේ ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි. මේ වෙලාවේ මිනිස්සු අහන්නේ ඒ විසඳුම නෙවෙයි. මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නේදී ආයිත් ඔබට වෙලා බලන්න. මගේ මේ ආසනය මගේ මේ මිනිස්ත්‍රියක විතරක් නෙවෙයි, මගේ മന്ത്രി ධූරයත් මම දෙන්නම්. ඔබ යෝජනා කරන දක්ෂ මිනිස්සුයෙකුට මේකට ඇවිල්ලා කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා 15 දිනක් හොඳ 15 දිනක්ව තෝරගෙන මාස 18කට මේ ආණ්ඩුව කරන්න කියලා. ඒ 15 දිනාව තෝරගන්නකොට හොඳ එක්කෙනෙක්ව තෝරගන්න මුලින්ම මම මෙතනින් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහලා ඒ සීට් එක දෙන්න. ඒ ඉඳ ගරු කතානායකතුමනි, මා ප්‍රකාශ කර සිටින්නේ මෙයා දේශපාලන අර්බුදය ඉක්මනට විසඳගෙන මේ පොළවේ තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා අපි සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු ආකාරය මේකෙන් පේනවායි කියන එක. මේක වෙස්වලාගත් ආශිර්වාදයක් කරගෙන යලිත් වතාවක් මේ රට නිවැරදි මාවතට යොමු කිරීම සඳහා කැප වෙලා වැඩ කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටින අතරතුර අද දින මගේ තවත් කීප මොහොතකින් ඔබට අපි ඉදිරිපත් කරලා තියෙන ලංකාවේ ෆිස්කල් රිපෝට් එක මගේ කතාවේ සාරාංශය IMF එකේ කරපු දේවල් අපි බෙදලා දෙනවා. ඒක බැලුවම අපි කිසිම දෙයක් හංගන්න උත්සාහ කරන්නේ නැහැ. ජනතාවට ඇත්ත ඇත සැටියෙන් දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අයිතිය තියෙනවා. ඒ අයිතිය අපි ලබා දෙනවා. හැමෝම හැංගුවා අවුරුදු 70ක් තිස්සේ. ඒක ඒයින්ද ගරු කතානායකතුමනි, ඒයින්ද අපි කියන්නේ ඒක ඒ අනුව මේ අවස්ථාවේදී ඒ අනුව කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. මට ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්තයි.
විපක්ෂ නායකතුමා, මට මූලික කරුණු හතර ඉවර කරගන්න විනාඩි 4ක් දෙනවද? පාර්ලිමේන්තුවේ සභානායකතුමා, ප්‍රධාන
ගරු කතානායකතුමනි, පළමු කොට මුදල් අමාත්‍යාලි සබරිම ඇතිතුමාට ස්තුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තුව හමුවට අද පවතින මූල්‍ය හා ආර්ථික අර්බුදයේ පිළිබඳ ඉතාම සාධාරණ සත්‍ය කරුණු පාර්ලිමේන්තුවට එළිදරව් කිරීමට හා ඒ සම්බන්ධ කරන ලද සාකච්ඡා පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තු හමුව තැබීම ගැන එතුමාට යළිත් වරක් අපි සියලු දෙනා ස්තුතිවන්ත වෙනවා. කරු කතානායකතුමනි අයිටම් නම්බර් 1 තමයි
සභාවේකකද
ආයි අයිටම්
නම්බර් 2 සභාවේකකද
අයිටම් නම්බර් 2 ආයි
අයිටම් නම්බර් 3
අයිටම් නම්බර් 3 MO
සභාවේකකද
අයිටම් නම්බර් 4
අයිටම් නම්බර් 4 සභාවේකකද
ආයි
හරි බොහොම ස්තුතියි.